අයිබෝවන්. අද දිනේ ප්‍රථමගේ වෙන්නේ ලිපි ලේඛනාදිය පිළිගැන්වීම. ගරු ප්‍රවාණ හා සිවිල් සේවා අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරී වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් මෙම වාර්තාව ප්‍රවාහන ආ සංනිවේදන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරා.
ගරු කම්කරු වෘත්තීය සම්ප්‍රති සමත්තා හා සබරගමු සංවර්ධන ඇමතිතුමා,
ගරු කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා කම්කරු හා වෘත්තීය සමිති සමත්තා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුභ සාධනය සමාජ සයිබල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම ජාත්‍යන්තර සමතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ වෙනුවෙන් අජිත් පී පෙරරා මෙතුමා විසින් ඉදිරිපත් කරන ලද.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතේ දෙවන වගන්ති යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සුළු පැහැදිලි කිරීමක් අවශ්‍යයි. කලින් සඳහන් වුණා මේ ප්‍රවෘත්ති වලත් පළ වුණා උතුරු කොරියාව හා සම්බන්ධව සම්භාදක පැනවීම පිළිබඳ කාරණේ. අපේ රටක් විදියට ලංකාවට තියෙන අදාළතාවය කුමක්ද කියන කාරණේ. නමුත් අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික රටක් හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවන ලද සම්භාදක පැනව විට ඒ සම්භාදක සමග එකඟ වෙමින් රට තුළ රෙගුලාසි සෑදීමට බැඳිලා ඉන්නවා. ඒ අනුවයි අපි ඒ රෙගුලාසි පැනෙව්වේ. එහෙම නැතුව රටක් හැටියට අපිට උතුරු කොරියාවත් එක්ක තියෙන පෞද්ගලික කාරණයක් නිසා නෙමෙයි, ජාත්‍යන්තර එකඟතාවයන් වලට ගරු කිරීමක් විදියට. ඒ විධිමත් කිරීම සඳහා තමයි මේ පාර්ලිමේන්තුවේ මේ රෙගුලාසි ඉදිරිපත් කරන්නේ.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීමේදී කාන්තා හා ස්ත්‍රී පුරුෂ ස්ත්‍රී could you wait till the final this ඕනේ. අපි කාර්ක සභා වාර්තා පිළිගැන්වීමෙන් පසු මේ ගැන සාකච්ඡා කරන්න සිද්ධ වෙන දෙක, කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපතිනි වෛද්‍ය තුෂිතා විජේමාන මැතිනි විසින් ඉදිරිපත් කිරීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2016 වර්ෂයේ සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2014 වර්ෂයේ සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙට්සම් පිළිගැනීම ගරු ප්‍රේම්ලාල් ජයසේකර මහතා,
ගරු කතානායකතුමනි, වියන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ SMS පුෂ්ප කුමාරි මිනුවගෙන් ලැබුණු පෙට්සම් පිළිගන්න.
පෙට්සම ඉදිරිපත්වීම ගරු සුනිල් හඳුන්නැති මහතුමා,
ගරු කතානායකතුමනි, කැලණිය වරාගොඩ වත්ත අංක 340 දරන ස්ථානයේ පදිංචි දර්ශනී W උඹලාතර මෙනවියගෙන් ලැබුණු පෙට්සම් පිළිගන්න.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අෂ්ටාංගික බුද්ධික පතිරණ මහතුමා, සුදේශ කටයුතු මහතුමාගේ ඇසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ප්‍රශ්නය අහනවා.
ස්වදේශ කටයුතු ඇමතුමා වෙනුවෙන් ගරු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා
කල් ගණීව,
ස්වදේශ කටයුතු ඇමතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මහතුමාගේ ප්‍රශ්නය දෙවෙනි වට. ගරු බන්දුල ගුණවර්ධන මහතුමා ප්‍රශ්න අංක 3 විදුලි සංදේශ හා ඩිජිටල් එතල පාසුකම් ඇමතුමාගේ ඇසීමට
මම ප්‍රශ්නය අසනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
කතානායකතුමනි, විදුලි සංදේශ ඇමතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
දැයි ප්‍රශ්න අංක 4 චමින්ද විජේ සිරි මෙතිතුමා, ප්‍රශ්න අංක 5 ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙතිතුමා
මහනවා, ගරු නියෝජ්‍ය කතානායක
අභ්‍යන්තර කටයුතු වයඹ සමාදන් හා සංස්කෘතික මෙතුමාගේ ඇසීමට
ගරු නියෝජ්‍ය ඇමතුමනි, වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතුමාගේ ප්‍රශ්නයට පිළිතුර ආ1 ඔව් ආ2 පිළිතුර මේ වෙන විට 31 දෙනෙකු දායක වී ඇත. 3ට පිළිතුර ඔව්. 2016 අයවැය මගින් රුපියල් මිලියන 44ක් සහ 2017 අයවැය මගින් රුපියල් මිලියන 50ක් වෙන් කර ඇත. මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා වෙන් කර ඇත. ආ නොඑසනම් ඒ මන්ද පැන නොනගී.
හොඳයි, ඇමතුමා බොහොම ස්තුතියි උත්තර ලබා දුන්නට. ඔබතුමා දන්නවා දැන් මේ විවිධ ශේෂ්ත්‍රවල දක්ෂතාවයන් හැකියාවන් පෙරපු කලාකරුවන් බොහොමයක් වියපත් අසරණ භාවයට පත් වුණාට පස්සේ ඔන්න වෙන පිළිසරණක් නැහැ. සාමාන්‍යයෙන් සතියක හැමදාම පුවත්පත් වාර්තා 2-3ක් නිකුත් වෙනවා. උන් අසාධ්‍යව ලෙඩ ඇඳේ ඉන්නවා, ගෙවල් කුලිය ගෙවා ගන්න විදියක් නැහැ, විදුලි බිල ගෙවන්න විදියක් නැහැ, බෙහෙත් ගන්න විදියක් නැහැ කියලා. නමුත් දැන් ඔබතුමා කියන්නේ මේ දායක විශ්‍රාම වැටු ක්‍රමයට දායක වෙලා තියෙන 31 දෙනයි කියලා. ඒ කියන්නේ අමාත්‍යංශ පැත්තෙන් මේක යෝජනා කළාට ඒ කලාකරුවන් දායක කර ගැනීම සඳහා වෙච්ච වැඩපිළිවෙලක් නැහැ. දැන් මේ 31කට වඩා ගරු අමාත්‍යතුමනේ අපිටම කතා කරලා තිබෙනවා මේ වියපත් අසරණ කලාකරුවන්. මෙන්න මේ ඇත්තටම මේ අයට සහනයක් ලබා දීම සඳහා ඔබතුමා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල මොකද්ද?
ගරු මන්ත්‍රීතුමා, කෙනෙක් ඉල්ලීම් කරන්න ඕන පළවෙනි කාරණේ, අරවාගේ ලෙඩක් හරි මරණයක් හරි සිද්ධ වුණා නම් අපි ඒක වෙන මුදල් ගෙවීමක් කරනවා. ඒ වගේම දැනට ඒ වගේ ඉන්න කලාකරුවන් ඉන්නවා නම් ඒගොල්ලන් එව්වොත් අපිට පුළුවන් ඒගොල්ලෝ නම් කරලා ඒගොල්ලන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරලා දෙන්න.
ඔව්, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය මේ දැන් ඔබතුමාගේ වයස වුණත් මේ අය සමහරට දේශපාලනය හෝ ව්‍යාපාරයක් නොකරොත් එහෙම වෙන අසර බව ඔබතුමා දන්නවා. මේ මිට අමතරව මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය වෙන්නේ ගරු නියෝජ කතානායකතුමනි, ජෝන් ද සිල්වා රඟහල නවීකරණය කිරීම සඳහා ඔබතුමාලා යෝජනා ගෙනාවා, යම් මුදල් ප්‍රතිපාදනයක් වෙන් කරා. නමුත් මෙවර අයවැයෙන් 1/5ක්වත් වෙන් කළා නැහැ හේදි කටු සඳහා. ඔබතුමාලා හද පැහැදිලි පුරේ මේක ඩෝසර් කළා දාලා එන ව්‍යාපාරික කටයුත්තක් වෙනින් යොදවන්නද? එහෙම නැත්නම් මේ ජෝන් ද සිල්වා රඟහල රටේ කලාකරුවන් ඉතුරු කරන්න මොකක් හරි හිතේ අදහසක් තියෙනවද?
ගරු මන්ත්‍රීතුමා, ජෝන් ද සිල්වා රඟහලට පළවෙනි අදියර සම්පූර්ණයෙන් අවසానයි. දෙවෙනි අදියරට ලක්ෂ 1275ක් අවශ්‍යයි. ඒ සඳහා අපි කැබිනට් පේපර් එකක් දාලා තියෙනවා. ජනාධිපතිතුමා තීන්දුව කළ තියෙන කැබිනට් එකේ 2018යි 2019 අතර තුර මේ හදර අවසන් කරන්න. අයවැයෙන් අවශ්‍ය නැහැ, කැබිනට් එකෙන් අනුමැති වෙලා තියෙනවා.
දැන්
අයවැයට පෙර
තුන්වෙනි ප්‍රශ්නේ අධ්‍යක්ෂකයි නේද දැන් ගමුතුමාට?
ඒක මේ ගරු මන්ත්‍රීතුමා, ඒක ජනාධිපතිතුමා ඒක අනුමත කරලා තියෙනවා. කැබිනට් එකේ අනුමැතිය දුන්නා 2018 වසරත් 2019 වෙනකොට මේකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදනය දීලා මේක වැඩව සංකල්ප.
6 වෙනි ප්‍රශ්නේ
බජට් එක අවශ්‍යතාවය නැහැ, කොයි ක්‍රමයකට හරි එතුමා ඒකාලි කරා.
හොඳයි
ගරු, බජට් එකට කලින්
ප්‍රශ්න අංක 6 ගරු සෛර අලි සහිර් මෞලානා මෙතුමා, ප්‍රශ්න අංක 7 ගරු වාසුදේව නානායක්කාර මෙතුමා, ප්‍රශ්න අංක 8 ගරු අනුර සිඩ්නි ජයරත්නම,
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමා
බුදු සාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට
ගරු හරි ගරු සභාපතිවනි, නියෝජ්‍ය කාරක සභාපතිවනි, මේ ප්‍රශ්නයට එක පිළිතුරයි දෙන්න තියෙන්නේ. මෙයාලා තියෙන ප්‍රශ්න රහසක් තිරුවනා දිස්ත්‍රිකයේ තිරියා පීට ලෝ ප්‍රථම බෞද්ධ චෛත්‍ය ලෙස සැලඟෙන ගිරිහඬු සෑය හරි උත්තරය දෙනවා. මගේ තර මීට වඩා මගේ දිනේෂ් කුමාර මෙතුමාගේ අක්කා මාව හම්බෙනවා පෙරේදා ජානක මෙතිනියත්, එතුමියත් එල්ල විශාල ඉලිමක් කළා. ඒ නිසා මම දැන් උත්තරය දෙන්නම්. පළවෙනි එකට නැත අයන නාගරික සංවර්ධිකාරිය වෙත ගිරි අඩු සෑයේ පූජා භූමි සංගමට සැලසුම සකස් කිරීමට දන්වා ඇත. පූජා භූමි ප්‍රදේශවල සකස් කරන ලබන සැලසුම නාගර සංවර අධිකාරිය මගින් සිදු කිරීමෙන් පසුව දැන්වීමට කටයුතු කළ හැක. අතර නාගර සංවර අධිකාරිය මගින් සරසු කිරීමෙන් පසුව ආධාර සරසු අනුව බුද්ධ ශාසන මාත්‍ය මගින් සංවර කටයුතු සඳහා ප්‍රතිපාදන ඉදස් කළ හැක. ආදරණීය නමුත් මම මේක කියන්න ඕන අරු සභාව දැනගන්න නාගර මෙතනදි මම මේ උත්තර දීලා කිය ප්‍රකාශ කරනවා නාගරික සංවර අධිකාරිය මේ ලංකාවේ තියෙන අහිමානව තියෙන චෛත්‍යල් මහා රජ මහා විහාර ඒ අයට පවරගෙන තියෙනවා. ඔව් මොකද වෙලා තියෙන්නේ ඒ අයට දොස් කියන්න බෑ. වෙලා තියෙන්නේ මේවා පාලනයක් ගැසට් කිරීමක් බුද්ධ ශාසන මාත්‍යසෝ පුරාවිද්‍යාවකින් ඒ විදිහට කෙරෙන්නේ නැති නිසා නාගර අධිකාරිය කෙරෙලා තියෙනවා. ඊට පස්සේ මේක මේ වෙලෙච්චාම තියෙන්නේ රජ මහා විහාරයේ 110 ලංකාවේම ලියපංචිලා තියෙන්නේ. මං කව මේක සම්පූර්ණ මෙයා කන කියලා බලද්දි කිව්වා නාගර සංවර අධිකාරිය තුල මෙයාට තියෙන අපේ ඉන්න ගරු ඇමතුමත් ඉන්නවා මෙතන. ඉතින් ඒක තුලක එතුමාගේ කොමසාර අධ්‍යක්ෂ සභාපතිත් ආවා. අපි ඔක්කොම සාකච්ඡා කළා පුරාවිද්‍යා මේකේ වෙනසක් වෙන්න ඕන නාගරික පුළුවන් නගරවල පුරා කයිමාන තියෙන චෛත්‍ය රාජල්
මැනි
තිරිකුණාමල දිස්ත්‍රික්කයේ 1000
ගරු චම්පික මෙතුමා මයික්‍රෝෆෝන්
ටික සැල්සුම් දෙපාර්ට්මේන්තුවෙන් එක කරන්නේ මේ පොඩි පැටලවිල්ලක් ඇවිල්ලා තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමයි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්ුයි දෙන්නම එක්කෙනයි. නාගරික සංවර්ධන අධිකාරියේ කවුරුත් පවරගෙන නැහැ.
ඒක හරි වචනේ වරදක් වුණා ප්‍රබෝධ දෝෂයකින්. ඒක නිසා සමා වෙන්න මේ ගරු සභාපතිතුමනි දැන් මම මේක ගැන බොහොම ස්තුතියි ඔබතුමා සහාය දෙන්න. මේ නීතිය සකස් කළ වෙනස් කරන්න හරි හිටිය අතරත් ඉන්න සංස්කෘතික බෞද්ධ හිටිය ඇමතිවරයෙක් මොකක් කරලා නැහැ. අවුරුදු 20ක් මොනවද කරලා
තියෙන්නේ?
ජානකී වැතිනිය ආවා අක්කායිල මහ හම්බුණා පෙරේදා.
ගරු ඇමතුමා මේ ප්‍රශ්නය දැන් ගිරි හඬු සෑය පිළිබඳව
අපි වාද තිරුකොලාබල දිස්ත්‍රික්කයේ 1978 අංක 41 දරන නාගරික සංවර වරතේ 3.1 වගන්තිර 90 නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ගැසට් කර ඇත. එබැවින් ගිරි හඬු සෑය 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ පරිදි යටතේ පූජා භූමිය ලෙස නැවත ගැසට් මගින් ප්‍රකාශපත් කිරීම අවශ්‍ය නැති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව දන්වා ඇත. පෞරාණික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම සහිත පූජා භූමිය ලෙස කිරියඬු සෑය රජමහා විහාර සඳහා නාගරික සංවර අධිකාරිය වෙත දඬමත් සංවර සැලසුමක් සකස් කිරීම ලෙස දන්වා ඇත. එම සැලසුමට අනුව විහාරස්ථානයේ සංවර යුතු අංක වෙනුවෙන් මෙම අමාත්‍ය මගින් ප්‍රතිපාදන අංශ වෙනුවෙන් ප්‍රතිපාදන දෙකලෙක බදනසනි. නමුත් කතා සභාපතිතුමනි මම හිතනවා හොඳ බෞද්ධයෙක් පින්වත්ෙක්
ගරු
අපේ නිසා මේක අපේ සංශෝධන කරලා අයිති නැතුව දෙවියනේ
මයික්‍රෝෆෝන් එක
පාසෙ උත්තර දෙන්නේ අපේ ගරු ඇමතුමා මේ අපේ අනුර කුමාර දිසානායක ඇමතුමා දිහා බලාගෙන මේ මමයි ප්‍රශ්නේ ඇහුවේ මේ මට නෙමෙයි ඔබතුමා මේ නෑ එහෙම නෙමෙයි මං කිව්වේ මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඔබතුමා බුද්ධ ශාසන නව ඇමතුමා ඔබතුමාට අපි දන්නවා හරි බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ලොකු උනන්දුවක් උත්සාහයක් තියෙන බව දන්නවා ඔබතුමා නියම සුදුසටේ තනතුරු ලැබිලා තියෙනවා මං ගරු ඇමතුමායන් අහනවා මේක ලංකාවේ ප්‍රථම චෛත්‍ය මේ ගැන අපේ රටේ අවධානය යොමු වෙච්ච නැති තැනක් මේ සෙල්ලිපිය පවා දැන් මේ විනාශයටපත් වෙලා තියෙනවා මේ සංරක්ෂණ කටයුත්තක් වෙන්නේ නැහැ. කිසිම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ තනුමැති මේට ඇති වෙලා නැහැ. ඒක නිසා ඔබතුමා මේ ගැන මොකද්ද ගන්න පියවර ඉදිරියේදී දැන් ඔබතුමා නාගරික සංවර්ධන අධිකාරියේ අතින් තියලා මේක ඔබතුමා මේකේ මේ අයින් වෙන්න හදන්න එපා. ඔබතුමා ඒ සම්බන්ධ කරගෙන ඒ ස්ථානයේ සම්බන්ධ කරගෙන මේ දියුණු කරන්න කටයුතු කරනවාද ඔබතුමා?
ගැලවෙන්න මට මේකේ අයිතියක් නැත. බුද්ධ ශාසන මාත්‍යංශයට නාගරික සංවර්ධියට කියපු අංශයට දැන් තියෙන්නේ මේක අපි ආපහු වෙනස් කරලා ඇදීමට
ගරු අගමැතිතුමා මහා සෑය ඉදිකරන්න උවමනා මුදල් අපි සපයලා දෙන්නම්. අනාථ පින්ඩික මා සිටානංගෙන් පස්සේ බුද්ධඝම විශාල සේවයක් කරන අපේ ඇමතිතුමාටයි බාර
දෙන්න. හොඳයි දෙවෙනි අතුරු ප්‍රශ්නය
සාදු කියන්න අගමැතිතුමාට සාදු කියන්න.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ අපේ නියෝජ්‍ය ඇමතිතුමා ආනෝ අපේ අජිත් පෙරා නියෝජ්‍ය ඇමතිතුමා.
දැනගතුමනි මම ඉතාම ගෞරව සහිතව
අපේ ගාමිණී ජාවික්‍රම පෙර ඇමතුමාගේ පිළිතුරු සමග එකඟ වෙන්නේ නැහැ. ගරු මන්ද ගරු ඇමතුමා ගරු ඇමතුමා ඔබතුමා කිව්වත් ඉඩම මැනල් නැහැයි කියලා මේ ගිරිගඩු සෑය පූජා භූමිය පිළිබඳ පිඹුරුපත මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා. මේ පිඹුරුපත මැනලා අවසන්. මේ පිඹුරුපත මම මේ විහාරස්ථානට ගිය වෙලාවේ ඒ විහාරස්ථානයේ වර්තමාන නායක ස්වාමීන් වහන්සේ ඒ පිඹුරුපතේ මම කොපියකුත් මට දුන්නා. මම ස්තුතිවන්ත වෙනවා සිරිජරත් මන්තුමාට මේ ප්‍රශ්නේ නැගීම ගැන.
හොඳයි.
මම අත වශයෙන්ම ඉතාම දුෂ්කර තත්වයක මේ පන්සල තියෙන්නේ රටේ ලංකාවේ පළවෙනි චෛත්‍ය ඉතාම දර්ශනීය ස්ථානයක් අපේ බෞද්ධ ගොඩක් දෙනෙක් දැකලා නැහැ ගිහිල්ලා නැහැ වැඳලා නැහැ. ඒ නිසා ඔබතුමා අපි දන්නවා සෝමාවතිය වෙනුවෙන් ඔබතුමාගේ කැපවීම අපි දන්නවා. ඒ වගේම ගිරිගඩු සෑය වෙනුවෙන් ඔබතුමා මේ වෙනම කමිටුවක් පත් කරලා ඒ සම්බන්ධව ගරු අගමැතිතුමා පොරොන්දු වුණා. අපි ස්තුතිවන්ත වෙනවා ගරු අගමැතිතුමාට මුදල් වෙන් කර දීමට කැමැති වීම ගැන. එතුමා මේ ස්ථානයේ වැඳලා තියෙනවා. අපිට නායක හමුදුරුව කිව්වා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ආවා. හැබැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කවද හැම පන්සලකටම ගියා ගිරිගඩු සෑයට ගිය නැහැ කියලාත් කිව්වා.
හොඳයි ප්‍රශ්නේ පැහැදිලි. හොඳයි ගරු
එතුමා ඔබතුමා මැදිහත් වෙලා විශේෂ කමිටුවක් පත් කරන්න අපි උදව් කරනවා ගරු එතුමනි.
මම
ඒ යෝජනාවට
මම ගරු අග්‍රාමාත්‍යතුමාට ස්තුතිය පුද කරනවා. මේකේ අපි ඒ සංවර්ධන කිරීම කටයුතු වලට කමිටුවක් පත් කරලා එලෙස ක්‍රියා කිරීමට සිද්නි මන්ත්‍රීතුමාත් අපි ගන්න නියෝජ්‍යතුමාත් එකට කමිටුවට ගන්නවා.
හොඳයි දෙවෙනි වටය ප්‍රශ්න අංක දෙක පද්ම දිශාන්ත මුනිසේක මෙතන ප්‍රශ්න එක එවනින් ඒ නැවත අසනවා. එය සභාගත කරනවාද? ප්‍රශ්න අංක දෙක
අධ්‍යාපන ඇමතිතුමා සති දෙකක් අල්ලනවා.
සති දෙකයි ප්‍රශ්න අංක හතර චමින්ද විජේසිරි මහතාගේ ප්‍රශ්නය
සභා ඇමතිතුමා සති දෙකක් අල්ලලා තිබෙනවා.
බුද්ධික පතන ඇමතිතුමා අසනවා. ප්‍රශ්න අංක හය අලිසයි මෞලාන මෙතුමාගේ ප්‍රශ්නය.
ඒ ප්‍රශ්නේ තහනම්.
බුද්ධික පතන
මෙතුමා ඒකටත් සති දෙකක් ඉල්ලලා තිබෙනවා.
සති දෙකයි. ප්‍රශ්න අංක 7 වාසුදේව නානායකාර මෙතුමාගේ ප්‍රශ්නය.
ආනව ගරු කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සභාගත කරනවා පිළිතුරු.
පිළිතුර නිරෝෂන් පෙර මෙතුමා සභාගත කරනවා. හොඳයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23-2 යටතේ ගරු අනුර දිසානායක මෙතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇමතුමා නැති
නැහැ
ඇමතුමා නැති එක ගැන තමයි මම අහන්නේ.
ඇමතුමා නැහැ.
ඔව් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බිහිම් ස්තුතිවන්ත වෙනවා. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හේතු වන සැකකටයුතු හැසිරීමක් හේතුවෙන් ජනතාව අතර මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ඔව් සැකකටයුතු කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ නිසි ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කරලා තිබියදී පෙබරවාරි මාසේ 17 වෙනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයක අමාත්‍යවරයා විසින්ම නිකුත් කරන ලද ගැසට් නිවේදනයක දුර්වලතාවයක් තියෙනවා යයි කියලා අධිකරණ කටයුත්තක් විභාග වෙමින් තිබෙන එක. මාස 9ක් ගිහිල්ලා එවැනි නඩුවක් ගොනු කිරීමත් ඒ නඩුව පිටිපස්සෙ ඉන්න කණ්ඩායම දිසා බලපුවමත් මේක සැක කටයුතු ක්‍රියාමාර්ගයක්. මේ වන විට 2015 වසරේ පැවැත්විය යුතු තිබු පළාත් පාලන මැතිවරණයේ කල් දමනු ලැබුව වසර දෙකට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. පසුගියදා එම මැතිවරණයේ සීමා නීතියට අදාළව පළාත් පාලන අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අදාළව අභියාචනාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ලැබ තිබෙනවා. එසේම ඒ හේතුවෙන් මැතිවරණ පැවැත්වීමට අදාළ අවනිශ්චිතතාවයක් දැන් මතුවී තිබෙනවා. මෙහිදී පසුගිය 22 දින අභියාචනාධිකරණයේ බැලු බැල්මට ඇමතිවරයා තමාගේ බලය ඉක්මවා කටයුතු කර ඇති බවක් පෙනෙන බව සඳහන් කර තිබෙනවා. කෙසේ වුවද එදින අදාළ අමාත්‍යවරයා අධිකරණයට පැමිණ සිටියේ නෑ. ඔහු තමයි මේකේ විත්තිකරුව බවට පත් වෙලා තිබෙන්නේ. ඔහු වෙනුවෙන් නීතිපති පාර්ලිමේන්තුව ගිහිපෙක ඇත්ත. නමුත් ඔහුට තිබෙන ප්‍රධාන කාර්යභාරය තමයි නිසි පරිදි මේ කාලවකවානුවල මැතිවරණ පැවැත්වීමේ කාර්යභාරය තමයි ඔහුට තිබෙන්නේ. ඔහු පළාත් පාලන අමාත්‍යංශය ගත්තොත් ගරු සභාපතිතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔහු මේ ප්‍රාදේශ සභාවල පාරවල් බලන්න ගියාට මේ ප්‍රාදේශ සභාවල කුණු තියනවද නැද්ද කියලා හොයන්න ගියාට ඒවා ඔහුට පැවරිලා නැහැ. ඒවා තියෙන පළාත් පාලන ආයතනවලට මොහුට තිබෙන කාර්යභාරය තමයි මේ නිසි පරිදි ඔහුට පැවරී තිබෙන පනතන අනුරූපී වන පරිදි ඡන්දෙ පැවැත්වීම. ඉතින් ඒක තමයි ඔහුගේ ප්‍රමුඛතම කාර්යය. හැබැයි ඒ කාර්ය පිළිබඳ නඩුවක් තියෙනකොට ඇමතිවරයා අධිකරණයවත් නැහැ. ඒ විතරක් නෙවෙයි. කෙසේ වුවද එදින අදාළ අමාත්‍යවරයා අධිකරණ පැමිණ සිට බව දක්නට නැහැ. මෙතරම් පමා වී ඇති මැතිවරණය සම්බන්ධයෙන් මෙබඳි ගැටලුකාරී තත්වයක් ඇති වී තිබියදී ඒ පිළිබඳ අදාළ වගකීම දරන අමාත්‍යවරයාගේ මෙම සභාවටවත් මහජනතාවටවත් තාම කිසිදු පැහැදිලි කිරීමක් ලැබිලා නැහැ. මොකද අමාත්‍යවරයා මේ සභාවට ඇවිල්ලා කියනවනේ මේකයි දැන් තිබෙන තත්ත්වය කියලා. ඒක ජනතාවට කියන්න ඕන. එසර රට තුල විශාල අවිනිශ්චිතතාවයක් තිබෙනවා මේ ඡන්දේ තියෙනවද නැද්ද කියලා. දේශපාලන පක්ෂවල සෑම පක්ෂයක්ම ක්‍රියාකාරී දේශපාලන ව්‍යාපාරයක්ම තමන්ගේ නාම යෝජනා සකස් කරමින් තිබෙනවා, අපේක්ෂකයන් තෝරමින් තිබෙනවා, අපේක්ෂකයන් යම් යම් කාර්යයන් සිදු කරමින් තිබෙනවා. හැබැයි දැන් අවිනිශ්චිතතාවයක් මතුවලා තිබෙනවා. ඒ නිසා අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට වහා පැමිණ ඒ පිළිබඳ ප්‍රකාශයක් කළ යුතු තිබුණා. මේක තමයි තිබෙන තත්ත්වය කියලා. ඒ නිසා එකිනෙකා තම තමන්ට දැනෙන පරිදි ගොඩ පෙරක දෝරුවන් හරහා මේකට උත්තර හොයනවා. එමුනේ අමාත්‍යවරයා මේකට නිශ්චිත පිළිතුරක් තම ලබා දුන්නේ නැහැ. අමාත්‍යර මෙම සභාවටවත් මහජනතාවට කිසිදු පැහැදිලි කිරීමක් මෙතේ සිදු වී නැහැ. එසේම මෙම සිදුවීමෙන් පසුව ඔහු මෙම සභාවට පැමිණීමට පවා කටයුතු කරලා නැහැ. දැන් 22 වෙනිදාන් පස්සේ සැලක යුතු කාලයක් ගත වෙලා තිබෙනවා. ඔහු මේ සභාවටවත් ආවේ නැහැ. මේ අතර පළාත් පාලන අමාත්‍යවරයා විදේශගත වී ඇතැයි ජනමාධ්‍යවල වාර්තා වෙනවා. හැබැයි මම දැක්කා අයවැලේකනේ ඉදිරිපත් කරපු වෙලාවෙම ආණ්ඩු පක්ෂේ තීරණයක් ගත්ත කියලා කිව්ව කාටවත් රට යන්න බෑ කියලා. හැබැයි අමාත්‍යවරයා මේ වැදගත් සාකච්ඡාවට මේ මතුවී තිබෙන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනොත් පාර්ලිමේන්තුවට සහභාගී වෙලා නැහැ. මෙම තත්ත්වය තුළ පහත ගැටලු පිළිබඳව පිළිතුරු ලබා දේවි වෙතකම බලාපොරොත්තු වෙනවා. අපි දැනගන්න කැමති පළාත් පාලන අමාත්‍යවරයා විදේශගත වී තිබේද? දෙක, විදේශගත වී තිබේ නම් ඒ කුමන අරමුණක් වෙනුවෙන්ද? මොකක් සඳහාද විදේශගත වුනේ? පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වඩා ඔහුගේ විදේශගත වීමේ කටයුත්ත වැදගත්ද? එන ඔහුට පැවරී තිබෙන ප්‍රධානම කාර්යභාරය පළාත් පාලන මැතිවරණ පැවැත්වීම. ඒ පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා යම් බාධාවක් ඇති වී තිබෙනවා. ඒ තත්ත්වයට වඩා ඔහුගේ විදේශ සංචාරය වැදගත්ද? ඒ කියන්නේ ඔහු රටේ පළාත් පාලන අමාත්‍යවරයාද, එහෙම නැත්නම් වෙන රටවල මැතිවරණ පවත්වන මැතිවරයාද කියලා අපි දැනගන්න කැමතියි. මොකද ඔහුගේ ප්‍රධාන කටයුත්තට ඔහු මේ රටේ නැති නිසා. එම වැදගත් කටයුත්ත කුමක්ද? මේ මැතිවරණයට වඩා ඔහුට පැවරී තිබෙන වැදගත් කටයුතු කුමක්ද? හතර, මේ නිල රාජතාන්ත්‍රික විදේශ සංචාරයක්ද? ඔහුගේ පෞද්ගලික සංචාරයක්ද? ඒ වගේම ඔහු සමග ගියේ කවුද? ඒකත් දැනගන්න ඕන. නිසා ඔහු විදේශගත වුණේ කවුරුත් එක්කද? කුමන කරුණක් අරඹයාද? ඔහුට රාජතාන්ත්‍රික කටයුත්තක් තිබුණා නම් ඒ කටයුත්ත තිබුණ දිනය කවද්ද? ඊට අමතරව හිටපු දින මොනවාද? එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතා පැහැදිලි ලෙස පළාත් පාලන අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට දක්විය යුතු වගකීම ඉටු කරලා නැහැ. එනිසා මා විශ්වාස කරනවා මේ පිළිබඳ පිළිතුරක් ගරු සභානායකතුමා ලබා දෙවි කියලා. මොකද ඔහු විදේශගත වෙනකොට විදේශගත වීමේ අරමුණ විදේශගත වෙන කාලවකවානුව සභානායකතුමාට දැනුම් දීලා ඇති කියලා අපි විශ්වාස කරනවා. එනිසා සභානායකතුමාට මේ සඳහා පිළිතුරක් ලබා දිය හැකි කියලා අපි විශ්වාස කරනවා.
ගරු ඇමතුමා, අද එනවා සඳ උත්තර දෙයි.
ඔබ නැත්ද මොකද උනේ කියලා? කොහෙද ගියේ කියලා ඔබතුමාට කියලා නැද්ද? ඉතින් සභානායකතුමා
කාර්යභාරය.
අමාත්‍යවරයෙක් විදේශගත වෙනවා නම් කොහෙද ගියේ? මොකක් අරමුණින්ද ගියේ? මොකද නිල සංචාරය? ඒ ඒ ඒ නිල වැඩ කටයුතු තියෙන කවදාද? ඔහු පැමිණින්නේ කවදාද? ඔබතුමාට කිසිවක් නැහැ සභානායකතුමා හැටියට මා අහන්නේ.
දැනුම් දෙන්න ඕන ගරු අගමැතිතුමා කියලා තියෙනවා මේ අයවැය කාලේ කිසි කෙනෙකුට රට යන්න එපා කියලා.
ඔව්.
නමුත් ඒක අකුරට මිස්ට වෙන්නේ නැහැ.
ඒ කියන්නේ දැනුම් දීලා නැද්ද මෙයා?
දැනුම් දීලා නැහැ.
දැනුම් දීලා නැහැ කිසිවක්.
දැයි
ඒ කියන්නේ ලංකාවේ නැහැ
සඳුදා ඔබතුමා
මේ අමෙතුමා මම හිතන්නේ අද උත්තර දේ සභාවේ විතර දෙකට එනවා කියලා තියෙනවා.
ඒ කියන්නේ ලංකාවේ ඉන්නවද?
අද එනවා.
දැයි
ආද එනවා.
දේනවා.
ඒ කියන්නේ gedari ඉඳන්ද වෙන රටකින්ද? කුමන රටේද?
ෆස්ට්
මොකද රට?
න්‍යාය පත්‍රයේ ප්‍රස්තාරක හය. අමාත්‍යංශ නිවේදන ගරු සංවර්ධන ගරු තිලක් මාරපුර අමෙතුමා, සංවර්ධන කාර්යභාර අමෙතුමා සහ විදේශ කටයුතු අමෙතුමා හැටියට
රබල් Deputy Speaker, taking that I have to answer the question that has been raised by Honorable Dinesh Gunawardana. This pertains to the UN High Commissioner for Human Rights, who is the chief officer within the United Nations, who has been tasked with the by the member states to advocate for human rights. The High Commissioner has made some remarks, and I think that is the subject matter of my of the honorable member's question. His opening remarks presenting updates on human rights situations in 40 countries in the world. It is not only in regard to Sri Lanka, but in regard to 40 countries of the world that he made this announcement. This included the United States of America, Myanmar, India, Pakistan, Philippines, China, Vietnam, Cambodia, Maldives, DPRK, Yemen, Syria, Iraq, Palestine, Israel, Egypt, Bahrain, Iran, Venezuela, Brazil, Honduras, Guatemala, El Salvador, Turkey, Poland, Hungary, Greece, Libya, Central African Republic, South Sudan, Uganda, Burundi, Mali, Sudan, Democratic Republic of Congo, Ethiopia, and the Republic of Congo. So it is not that he has isolated Sri Lanka in his report. These are reports that he has submitted, and he has made certain remarks pertaining to the human rights situation right around the world in all, in most of the countries. As the Honorable Member correctly says, there are no human rights issues related to Sri Lanka to be settled in an international arena anymore, because we have satisfied the international community that we are quite capable of handling our human rights situation by ourselves, and therefore the thing is now localized. The High Commissioner's office has been mandated to report to the High Commission on Sri Lanka, and this is all that he was doing when he issued this statement. As a government that is responsible to all her citizens, we pursue a policy of engaging with all countries and international organizations for the benefit of the people of this country. This policy of engagement has contributed to Sri Lanka enhancing its profile in the international arena. It has also assisted Sri Lanka to regain economic benefits. Human rights is work in progress, and it is in the interest of all that we should strive to improve the situation of human rights in our own country. Achieving reconciliation to ensure durable peace and non-recurrence, promotion and protection of human rights, ending impunity and upholding the rule of law, and strengthening good governance and democracy, and equitable and inclusive development were the platforms on which this national unity government was elected by our people. Based on this mandate, in September 2015, at the 30th session of the Human Rights Council, Sri Lanka made proposals based on addressing truth-seeking, justice, reparation, and guarantees of non-recurrence, and co-sponsored the resolution promoting reconciliation, accountability, and human rights in Sri Lanka, Resolution 30/1, and worked with the members of the Council and others to facilitate its adoption by consensus. Sri Lanka also co-sponsored Resolution 34/1, titled Promoting Reconciliation, Accountability, and Human Rights in Sri Lanka. This was adopted by the United Nations Human Rights Council on 23rd March 2017 by consensus, which provided a 2-year extension of the timetable that was given for the implementation of Resolution 30/1 of 2015. I must say that the understanding and support received by Sri Lanka at the UN Human Rights Council when Resolution 34/1 was adopted by consensus is a reflection of the trust and confidence placed in Sri Lanka by the UN and the international community, and in the national mechanisms being formulated by Sri Lanka for the promotion of and reconciliation of justice and human rights, with a view to achieving enduring peace and prosperity for all Sri Lankans. Considerable progress has been made in the country over the last 2.5 years in meeting these commitments to the people in the area of reconciliation. In particular, the legislation related to the Office of Missing Persons, bringing back normalcy to the lives of the people and in acceding to international conventions, have been acknowledged by several countries. We are committed to achieving the goals that we have set for ourselves for the benefit of our own citizens. For all our citizens, it requires patience, perseverance, and commitment, and we will continue to forge ahead. We take the comments of the High Commissioner as a reminder that we should continue our journey to build a peaceful and prosperous country that adheres to the rule of law and respects international norms on our own account. In this spirit, we will continue to engage with the UN Human Rights Council and the international community. Thank you, Mr. Speaker.
Taru Dinesh.
No, just one question, Deputy Speaker. Just one question. In my question, which was partly answered by the Deputy Minister, as you were not in the house, in that he concedes that it was in relation to Lord Nesby's statement in the House of Lords in UK, where he had unearthed enough material where the Human Rights Commission has erred. Now here is the question. And your foreign ministry made one statement. Our representative to Geneva, Honorable Harsha De Silva, made a different statement. So these are the issues which should be corrected, where a national policy is clearly taken by the government in office.
Honorable member, I beg to differ with you. I don't think that Honorable Harsha De Silva has made a different statement. We are mindful of Lord Nesby's statement, and we are very thankful to him. And indeed, we appreciate it very much that he has done a lot of research in producing that. It's not just a statement that he has fired off the cuff, but he has done a lot of work to make that statement, and he has substantiated that statement with a lot of data, which I think most of us may not have been privy to either. But this is not the time. That forum in the Geneva this last week was not the forum where this should have been taken up. I believe that there is a more appropriate stage at which we could use this statement rather than praise the statement and create an opportunity for people interested to tackle that statement in a different way and contradict it. We should keep it as an ace, I think, that we can use it at the appropriate stage, because that clearly discounts the Darusman report and all other reports that speak of 40,000 civilians that have been killed, which I never believed in the first place. And I don't think any reasonable person in Sri Lanka would even believe that we are capable of just slaughtering innocent people in that manner. So Lord Nesby's statement, we are very thankful to him, and we have, I think, acknowledged his contribution and his friendship towards Sri Lanka, and I'm thankful to you for agreeing with those sentiments and also praising Lord Nesby for his forthright statement. We will certainly be using that at the appropriate stage. Thank you.
Okay.
Garu, කාරණා මෙතුමයි කාරණේටම මේවා කිරීමට නේස්පී සාමිතුමා අපේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කරලා තියෙනවා. ඒ මිත්‍රත්ව සංගමෙත් ඉන්නවා. තේන් සමා යෝජනා කරන ඔබතුමාට එතුමාව මේ සභාවට මේ පාර්ලිමේන්තුවට කැඳවන්න කියලා. මොකද අපේ රට සම්බන්ධයෙන් තිබිච්ච ඉතාමත්ම නරක ප්‍රචාරයන් බොහොමයක් පාලනය කරන්න එතුමාගේ වැදගත් ප්‍රකාශ
උපකාරය ආරාධිතෙක් හෙට ආරාධනා කරන්න.
එතුමාලගේ ආරාධනයක් කරනවා නම් හොඳයි එතුමාට මේට පැමිණෙන්න කියලා.
විදේශමතුමාට ඒ ගැන කතා කරන්න පුළුවන්. You can
decide. පාර්ලිමේන්තුවෙන් කරනවාද කියලා ඔබතුමා යෝජනා කරේ මම හිතන්නේ.
But foreign minister can invite and then we can decide.
කිරීම ඉතා වැදගත්.
මොකද අපි කැඳවලා තියෙන අපි කියලා තියෙන දනුන් දීලා තියෙන එතුමාට ඕන වෙලාවක අපි ලංකාවට එන්න පුළුවන් කියලා අපි එතුමාට බොහොම ගරු කරනවා.
එතුමා ලංකාවට එනවා නම් අපේ චම්පික මැතිතුමාගේ අදහස එතුමා පාර්ලිමේන්තුවට
කැඳවන්න. නෑ මම එතුමා හමු වුණා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ඒ කණ්ඩායම හමු වුණා. ඉතින් ඒ නිසා මම හිතනවා ඉතාම වැදගත් කියලා එතුමා ගැනලා මේ අවස්ථාවට
වැදගත්. හොඳයි.
මාත්ම හොඳ යෝජනාවක් කතා නැහැ.
This is under the minister's statement. I think we have given you a
as the foreign minister of the country, with permission, because this is a very grave issue. Denied, unearthed, now it's established by Lord Nesby. Now, if the Sri Lanka government is not going to make use of that to canvass in Geneva, we are falling on our duty to defend our country and our soldiers, soldiers who have fought and defended the country.
Honorable member, I am not saying that we are not going to use it. We certainly will use it. I am not for a moment.
Honorable Marapana, yes.
I am not for a moment saying that we are not going to use it. We certainly will use it, and we will use it to the maximum. But this is not the opportune moment to use it. That the appropriate
the forum issue, you said not the correct
issue,
forum
issue the periodic review issue doesn't relate to this contradicting the periodic review is not for that purpose and okay. At the appropriate stage and at the correct time we will use this to the maximum. Don't worry about it. Thank you.
Another right forum. Okay. Pradhana Katayutu Arambet Garu Gunawardana Mathuma
Bandulu. Sir, api Garu Mathumagen danaganna kemathi kavadda me NSB Samiwarayage prakashe idiripat kalayutu avasthawa kiyala obathuma hithanne koi avasthawa idiripat kalayutu kiyala.
අපට ඒ පැත්තෙන් කිව්වහම මේවා විමර්ශන පටන් අරගන්න මෙන්න මෙහෙම කරලා තියෙනවයි කියලා හිතන් අපට එතකොට මේක පාවිච්චි කරද හැකියි.
හොඳයි.
එහෙමයි අපි මේක පාවිච්චි කරන්න ඕනේ.
නෑ මේක ප්‍රථම වතාවට ලංකාවේ රණවිරුවෝ නිදාස් කළා කියලා ප්‍රකාශනය.
අමතරම ගිහිලා මේක
එංගලන්තයේ විසින්. ඒ නිසා මේ වාසිදායක තත්ත්වය අපි රටක් ලෙස පාවිච්චි කරන්න කියලා අපි
හැමතැනම ගිහිලා මේක ගැන ප්‍රචාරයක් දුන්නාම එතකොට අපේ විරුද්ධවාදීන්ට අපි අවස්ථාව දෙනවා මේකට විරුද්ධව කරුණු හොයාගන්න සැලසුම් කරන්න. අපිට තියෙන අපි මේක තියාගෙන ඉඳලා අපට කවදා හරි කිව්වහම මේ පිළිබඳව විමර්ශන කළා ඊට මොකක් නඩු කාර්තව්‍ය පටන් ගන්නයි කියලා. එතකොට අපි පටන් අර ගන්න කියමු මෙන්න මේක අපි තියෙන මේ 7000යි 40000 නෙවෙයි කියලා. ඉතින් අපි දන්නවා ඒක හරියට පාවිච්චි කරන්න.
ප්‍රධාන කටයුතු ආරම්භයේ
ඒක දැනටම ඉල්ලීටවිලා තියෙනවා. ඉතින් අපි මේ ගැන කතා කරලා තියෙනවා. හැමෝම දන්නවා මේ නැසබි සාමිවරයා මේ කතාව
කියලා
තියෙනවා කියලා. ඉතින් ඔබ ඔබතුමා විතරක් නෙවෙයි මේක බොහොම ප්‍රසිද්ධ කරුණක්. දැන් මේ වර්තාව.
We had to go to the main items in the agenda. ප්‍රධාන කටයුතු ආරම්භයේදී පනත් කැටුම්පත් පිළිගැන්වීම පිළිබඳව කර්මාන්තහ වාණිජ කටයුතු ඇමතුමා පනත් කැටුම්පත්
ඉදිරිපත් කරන ප්‍රතාපන විරෝධී සහ ප්‍රතිතෝලන බදු ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන නිෂ්පාදන සම්බන්ධයෙන් ප්‍රපාතන විරෝධී බදු සහ ප්‍රතිතෝලන බදු විමර්ශනය කිරීම සහ පැනවීම සඳහාද ඊට සම්බන්ධ සහ ආනුෂාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනි වර කියවීම කවදාද?
tomorrow.
හෙට. අංක දෙක කර්මාන්තහ වාණිජ කටයුතු ඇමතුමාගෙන් ඇසීමට
ඉදිරිපත් කරනවා. ආරක්ෂණ පියවර ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන නිෂ්පාදන සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා සහ එම නිෂ්පාදන මත ආරක්ෂණ පියවර ගැනීම සඳහාද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කාරණා සඳහාද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවන වර කියවීම කවදාද?
ධීවර හා ජල සම්පත් සංවාද ඇමතුමාගේ තුන්වෙනි ප්‍රශ්නය.
නියෝජ්‍ය කතානායකතුමනි, ධීවර විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ සංශෝධන පනත් කැටුම්පත ඉදිරිපත් කරමි.
ධීවර විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ සංශෝධන 1979 අංක 59 දරන ධීවර විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම්පතකි.
දෙවන වර කිවීම කවදාද?
මොරෝ.
හෙට.